සාකච්ඡාවේදී කතා කරන්නේ මේ විදර්ශනාව ගැන. ප්‍රඥාව වැඩෙන්නේ කොහොමද? ඉස්සෙල්ලා කලේ සමාධිය හදන හැටි, හිත එකඟ කරගන්නේ. හිත එකඟ කරගන්නේ අපේ නීවරණ ටික යටපත් කරගන්න. හරි. නීවරණ බලවත් වුණාම අපට ඇත්ත දකින්න අමාරුයි. ඒතරේ හිත සංසුන් වෙන්න අර ගැඹුරින් හිතන්න පුළුවන් වෙනවා Tamanට. මනස පැහැදිලිනේ. එතකොට දැන් විදර්ශනාවේදී දකින්න ඕන මොනවද කියන එක ඒවා ධර්මයේ අහලා තේරුම් ගන්න තියෙනවා. එකයි මන අහන්න, ඒවා ගැන නුවණින් විමසන්න, ඊළඟට සාකච්ඡා කරන්න. ඒ වගේ දේවල් ටික තියෙන්නේ. ඔක අවබෝධ කරන කෙනාට තමයි ඒක ඊළඟට වඩන්න පුළුවන් වෙන්නේ. මාර්ගේ වඩන්න පුළුවන්. දැන් ධර්මයේ අහලා අපි ඇති කරගන්න ඕන හරි දැක්ම. දැක්ම ඇති කර ගැනීම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට සම්මාදිට්ඨිය ඇති කර ගන්න පුළුවන් බුදුදහමක් අහලා විතරයි. මොකද අපිට සාමාන්‍ය කෙනෙකුට ඔය ඇත්ත ඇති හැටි පේන්නේ. බුදු කෙනෙක්ම පැහැදිලි කරපු දෙයකින් තමයි අපිට අනුමාන ඥානයක් හරි ගන්න පුළුවන්. මේ වගේ දෙයක් මෙතන තියෙනවා අපට පෙනුන නැතුවට. ඊළඟට ඒ දේ දකින්න නම් මොකද කරන්න ඕන? මොන විදිහටද මනස දියුණු කරන්න ඕන? ඒ අවබෝධය ගන්න. මේක තමයි ප්‍රඥාව වඩනවා කියන්නේ. මේකෙදි දැන් අපි දන්නවා මේ අපේ හිත වැඩ කරන්නේ නැත්නම් හිත දැනගන්නේ මොනවා හරි මේ ආයතන හින්දා. නේද? ආයතන කන, නාසය, දිව, ශරීරය, මනස කියන හය සලායතන. ඇහෙන් දැකලා දැනගන්නවා. සද්දේ ඇහෙනකොට ප්ලේන් එකක් යනවා කියලා දැනගත්තා නේද? ඒක කලින් තිබුණ දැනුමක් නෙමෙයිනේ. සද්දේ ඇහුණා හින්දා නේද දැන් දැනගත්තේ. නේද? ප්ලේන් එකක් කියලා දැනගත්තේ ඔය සද්දෙට අපි කලින් පුරු වෙලා තියෙනවා ඔය සද්දෙන්නේ ප්ලේන් එකකින් කියලා නේද? එතකොට අර පෙර අත්දකපු එකක් දැන් ඇහෙන සද්දෙට සම්බන්ධ කළා. ඒ හින්දා තමයි අපිට ප්ලේන් එකක් කියන දැනුවත් වීම ආවේ. එතකොට මොකද වෙන්නේ දැන් හිතට පේනවා ප්ලේන් එකක්. ඒක මොන වගේද කියලා නිකන් හිතෙනවා නේද? මේ තටු දෙකක් තියෙනවා. එහෙම ඒකේ ලක්ෂණ ටික හිතට එනව නේද? ඒවා තමයි අපේ චේතනා කියන්නේ. හිත දැනගන්නේ මේ චේතනාවලින්, අදහස් වලින්. ඒතර ඒ අදහස් ටික හැදෙන්න උදව් වෙලා තියෙනවා මේ මොහොතේ ඇහුණ සද්දෙයි කලින් අපි අත්දැකපු පෙර අත්දැකීම්. ඔය දෙකම සම්බන්ධ කරලා මේ මොහොතෙත් හිතෙන් මොනවා හරි දාලා හදපු දෙයක් තමයි දැන් දැනගන්නේ නේද? දැන් ඔතන බැලුවොත් අපි දැන් ඕකේ ඔය දැනුවත් වීම ආවේ ප්ලේන් එකක් කියලා දැනගන්න හිතට පේන මට්ටමට ආවේ කොහොමද කියලා බැලුවොත් මුලින්ම ඇහෙන්නේ සද්දයක් විතරනේ නේද? එතකොට සද්දය ඇහෙන්නේ මොන ආයතනෙන්ද? කනේ, සෝත ආයතන. දැන් අපිට බැරි වෙලාවත් කන ඇහෙන්නේ නැත්තම් ප්ලේන් එකක් යනවා කියලා දැනගනීද? නැහැ. හරි. අනේ මේ විදිහට තමයි මේ මූලික ආයතනේ අඳුරගන්නේ. නේද? ඇහෙන මට්ටමේ කනක් තිබුණ හින්දා තමයි සද්දය ඇහුනේ. සද්දය ඇහුණා හින්දා තමයි දැනගත්තේ ප්ලේන් එකක් යනවා කියලා. නැත්තම් අපේ ලෝකෙට තියෙයිද ප්ලේන් එකක්? මේ මොහොතේ තියෙන්න විදිහක් නැහැ නේ. එහෙම දැනුවත් වීමක් එන්න විදිහක් නැහැ. පේනවද දැන් ඒ ආයතනේ මුල් වෙන හැටි? සද්දය ඇහුණා හින්දා තමයි ඊළඟ පියවරට ගියේ. ඒ සද්ද නිසා ඒකට අදාළ රූපයක් ඇදුවි. ලෝකෙට අයිති දෙයක් දැනගත්තා නේද? ඔන්න ඔය විදිහ තමයි අපේ හැම දැනුවත් වීමක්. ලෝකේ ගැන මොනවා හරි දැනගත්තා නම් මූලිකව මේ ආයතන හයෙන් එකක් එන්න ඕන. එතකොට ඒ ආයතනකින් තමයි මූලික සංඥාව දෙන්නේ. දැන් අපිට සද්ද සංඥාවක්නේ මුලින්ම දැනගත්තේ. මේ සද්ද සංඥාව කියන්නේ අනිත් සද්ද වලින් ඒ සද්දේ වෙන් කරලා දුන්නා. නේද? සද්ද ගොඩාක් ඇහෙනවනේ අපිට. ඒ ඇහෙන හැම සද්දෙන්ම මේ සද්දේ වෙන් කරලා දුන්නා. ඒක තමයි කනට තියෙන හැකියාව. සද්ද අතරින් අපට අවශ්‍ය සද්දේ වෙන් කරලා දෙන්න පුළුවන්. ඒකට කියනවා සද්ද සංඥාව කියලා. එතකොට එක එක සද්දෙට එක එක සංඥා. නේද? කාක් එක්ක ගහන සද්දේ වෙන සංඥාවක් නේද? ඒකත් සද්දයක්ම තමයි. ඒ සද්ද සංඥාව වෙනස් අර ප්ලේන් එකේ සද්ද සංඥාවට වඩා. දැන් මං කතා කරන ටික වෙන් කරගන්න ඒකත් පුළුවන්. ඒක වෙන සද්ද සංඥා ටිකක්. හැබැයි ওই තුනම අහලා තියෙන්නේ කනේ. නේද? සද්දයක් ඇහුණා නම් කනෙන් විතරයි අහන්න පුළුවන්. මොකද කන වැඩ කළේ නැත්නම් ওই එක සද්දයක්වත් නැහැ. එතකොට සද්ද වලින් දැනගන්න කිසිම දෙයක් දන්නේ නැහැ. මේ කන නැත්නම් සෝත ආයතනේ වැඩ කළේ නැත්තම්. හරි? එතකොට දැන් මේ කනේ මට්ටම අනුව තමයි අපි සද්ද දැනගන්නේ. අපිට මනුෂ්‍ය මට්ටමේ කනක් තියෙන හින්දා අපි හැමෝටම සාමාන්‍ය එක වගේ සද්ද ටිකක් ඇහෙනවා නේද? වෙන සතෙක් හිටියනම් එයාට ඇහෙන ඒවා වෙනස් වෙන්න පුළුවන්. දැන් බල්ලෙක් හිටියනම් සමහරවිට අපිට ඇහෙන්නේ නැති සද්ද බල්ලට ඇහෙනවා. ඒ රේන්ජ් එක වෙනස්. හරි. ඊළඟට අපි දන්නා මනුෂ්‍ය කනෙත් අපි එක එක්කෙනාට ඇහෙන ඒවා සමහරවිට අඩු වැඩි වෙන්න පුළුවන්. නේද? එහෙම වෙනසකුත් තියෙනවා. සමහරුන්ට සමහර විට සද්ද ඇහෙනවා, සමහරුන්ට ඇහෙන්නේ නැහැ. නේද? එහෙම වෙනසකුත් තියෙනවා. එතකොට එතනින් තේරුම් ගන්න පුළුවන් මේ කන කියන අපි උපකරණයක් විදිහට ගත්තොත් නේද? ඒ උපකරණේ හැකියාව අනුව තමයි සද්ද සංඥාව aran දෙන්නේ. හරි? දැන් අපි ඇයි කනක් හදාගත්තේ? හදාගත්තේ කියන්නේ දැන් පෙර ජීවිතේ ඉඳන් මේ ජීවිතේට ගිය අන්තිම කොහේ හරි ඉඳලා මැරෙන මොහොතේ. හරි. එතකොට තිබුණ කන අතාරිනවා නේද? මැරෙනවා කියන්නේ ඒකනේ. දැන් ඇයි අපි මේ ජීවිතේ කනක් හදාගන්න හේතු උනේ මොනවද? පළවෙනි දේ කනක් හදන්න ඕනකමක් තියෙන්න ඕනනේ. තණ්හාව, ආසාවක්, කැමැත්තක් තියෙනවා. දැන් මේ කැමැත්ත මෙහෙමයි. අපිට ආසාව තියෙන්නේ කනකට නෙමෙයි, සද්ද අහන්න. සද්ද අහන්න අපි කැමති. හරි? හැබැයි අපි දන්නවා සද්ද අහන්න බෑ කනක් නැත්තම්. එතකොට අපි එතකොට දැන් සද්ද අහන්න කැමැත්ත, තණ්හාව සද්ද අහන්න තිබුණාට ඒකට අවශ්‍ය දේවල් ටික අපි එකතු කරගන්න. ඒක තමයි දැන් මම අර ඊයේ සාකච්ඡා කරනකොට කිව්වේ. දැන් ඔන්න අලුත් ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා. ඕක බලන්න ඕන නම් එහෙම නේද? ඔතෙන්ට යන්න ඕනනේ. දැන් ඒක තියෙන්නේ කොහෙද කියලා හොයාගෙන ඊළඟට ටිකට් එකක් ගන්න ඕන, ඒකට සල්ලි ඕන. ওই ටික අපි හොයාගන්න ඕනනේ. ඔව්. දැන් අපි දැන් ටිකට් එකට කිසි තණ්හාවක් නැහැ. සල්ලි වලට නෙමෙයි තණ්හාව තියෙන්නේ. අපිට ෆිල්ම් එක බලන්න ඕනකම තියෙනවා. හැබැයි අපි දන්නා ඒක බලන්න බෑ මේවා නැත්තම්. ඒ හින්දා මේවා හොයාගන්න අපි වැඩ ටික කරනවා. ඒ වගේ තමයි දැන් සද්දය අහන්න ඕනකම තියෙන්නේ. ඒත් සද්දය අහන්න බෑ කනක් නැත්තම්. ඒ හින්දා කනක් හදාගන්නවා. හරි, අන්න ඔය කැමැත්ත තියෙනවා අපි අන්තිමට මැරෙන මොහොතේදී. ඒ හින්දා තමයි මේ සැරේ කනක් හදාගත්තේ. හරි, මොකද සද්ද අහන්න කැමැත්ත, ආසාව තිබුණා. ඒ වගේම හිතා ගන්න අනිත් ආයතන ටික. ඇහැ කන නාසය දිව ශරීරය. හරි. රූප දකින්න ආසාව තියෙන හින්දා තමයි ඇහැක්ක ඕනකම තිබුණේ. දැන් ඒ ඕනකම තිබුණට දැන් අර ෆිල්ම් එකක් බලන්න ඕනකම තිබුණට ඇහැක් ඕන කියලා නැත්තම් කනක් ඕන කියන ගතිය දන්නවා. හරි. ඒ අරමුණු ගන්න නම් මේ උපකරණේ අවශ්‍යයි. දැන් එහෙම තිබුණට දැන් අපි ෆිල්ම් එකක් බලන්න යනවා කියමු. එතකොට අතේ තියෙන සල්ලි අනුව නේද ටිකට් එක ගන්න. බල්කනියට යනවාද, ගැලරියට යනවාද, නැත්නම් මැද හරිය යනවාද කියන එක අර තියෙන සල්ලි අනුව. ඒ වගේ තමයි දැන් අපිට සද්දාහන්න ඕනකම තිබුණට මොන જાතියේ කනක්ද හදාගන්න පුළුවන් කියන එක වෙනස් වෙනවා ඒ වෙලාවේ තියෙන කර්මය. අපිට කන්ට්‍රෝල් නැහැ. කන්ට්‍රෝල් එක තියෙනවා ඒ දැන් එකතු කරගත්තු සල්ලි අනුවනේ. දැන් ගෙයක් හදන්න ඕන නම් සල්ලි තියෙන මට්ටමේ ගෙයක් නේ හදන්න ඕනේ. ඒ වගේ. හරි. ඕනකම තිබුණට දැන් අපිට ආසාව තියෙන ඇති දිව්‍ය මට්ටමේ එකක් ගන්න. ඒ වුණාට එච්චර සල්ලි තිබිලා නැහැ. එහෙනම් ඒ වුණාට කුසල කර්මයක් තමයි ආරමුණු වෙලා තියෙන්නේ. මොකද මනුස්ස ශරීර කායතනනි මනුස්ස කණක් නේ හම්බුනේ. තිරිසන් කණක් නෙමෙයි. නේද? නැත්තම් ප්‍රේත නිර ඒ මට්ටම නෙමෙයි. හැබැයි දිව්‍ය ලෝක යන තරම් මදි. මේ මට්ටමේ ආයතන තමයි ඒ ඒක තමයි ඒ මොහොතේ බලපාන කර්මය. හරි. ඒක කුසල් හින්දා තමයි අපි සුගති. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියන්නේ සුගති. අකුසල් නම් අරමුණුනේ දුගති මට්ටමක. හරි. එතකොට ඒකේ අර හැකියාවන් අඩු වැඩි වෙනවා. එතකොට පේනවාද දැන් ಜಾති දෙකක් කියදিলা එකක් තණ්හාව අනිත් එක කර්ම. නේද? දැන් ඔන්න ප්‍රතිසන්දිය ගන්න මොහොත අපි දන්නවා දැන් කණක් හැදිලා නැහැ. පොඩි සෛලයක් පොඩි එච්චර ඩෙවලොප් වෙලා නැහෙනේ. එතකොට ඒ මට්ටමේ ඉඳලා මේ කණක් දක්වා මේක හදා ගන්න ඕනේනේ. එතකොට ඒකට මොනවද ඕනේ? ආහාර. නේද? එතකොට ආහාරත් උදව් වෙලා තියෙනවා. දැන් පේනවද? තණ්හාවයි කර්මයි ආහාර. ಜಾති තුනක් හේතු වෙලා තියෙනවා. නේද? දැන් අපි ওই තණ්හා කලේ තමයි ටිකක් නුවණින් බලන්න ඕනේ. අපේ තණ්හාව ඉතුරුුනේ ඇයි? මේ මොහොතේ ඇත්ත ඇති හැටි දැක්කේ නැති හින්දා. අවිද්‍යාව නිසා. නේද? රහතන් වහන්සේ නම් ඔහොම හදාගන්නේ නැන්නේ. නේද? එතකොට අපේ අවිද්‍යාවත් හේතු වෙලා තියෙනවා ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා තමයි මේවට ආස කරන්නේ. කරපේනාද අවිද්‍යාවත් හේතු විලා කියන්නේ. හේතු හතරක් තියෙනවා. අවිද්‍යාවයි, තණ්හාවයි, කර්මයි, ආහාරයි. ඒ හතරම ප්‍රත්‍ය වෙලා තියෙනවා මේ මට්ටමේ ඇහැක් කරේ කණක් කරේ මේ ආයතන ටික හදාගන්න. නේද? එතකොට ඒකෙන් තේරුම් ගන්න මේවා ඉබේ පහළ වෙන ඒවා නෙමෙයි මේ හේතු නිසා හටගන්නේ. හරි. හේතුඵල දහම. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් වලට තව නමක් කියනවා. සංකත ධර්ම. හේතු ප්‍රත්‍යයෙන් සංකාර කියන්නේ සකස් වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වුනේමට අපි කියනවා සංකත ධර්ම. හරි? සංකත. දැන් සංකත ධර්ම කියනකොට අපි ඒ සංඛාරා කියනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන සබ්බේ සංඛාරා අනිච්ඡාති. ඒ කියන්නේ සියලු සංස්කාර අනිත්‍යයි. හරි? අනිත්‍යයි කියන්නේ. එතකොට සබ්බේ සංඛාරා කියවහම ඔක්කොම සංඛාර જાතියයි තියෙන්නේ. හරි. ඔක්කොම අහුවෙන්න තමයි සබ්බේ සංඛාරා කියන්නේ. දැන් අපි මුලින් කිව්වේ එක සංඛාර જાතිය. ඒක තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ වට කියනවා සංකත ධර්ම. හරි. එතකොට සංකත ධර්ම එක වර්ගයක සංඛාර જાතිය. එතකොට ඒවටත් පොදුයි මේ අනිත්‍ය ලක්ෂණය. හරිද? එනට සබ්බේ සංඛාරා කිව්වහම තවත් සංඛාර જાති තියෙනවා. හරි. එතකොට මේ සංඛාර જાති වර්ග හතරක් තියෙනවා. එකක් තමයි ඔය හේතුප්‍රත්‍යයෙන් හටගන්න ගතිය සංකත මට්ටමින් කියන සංඛාර. හරි. තව වර්ගයක් තියෙනවා. දැන් අපිට විපාක විදිහට ලැබෙන ඒවා ටිකක් තියෙනවා. ඔන්න දැන් ඇහැයි ඇහෙන් පෙන්නන රූපෙයි ඒක හේතුප්‍රත්‍යනේ. දැන් ඕකට පහළ වෙනවනේ හිතක් විඥානේ. චක්කු විඥානේ හරි සෝත විඥානේ හරි නේද? ඒ විඥානය පහළ වෙන්නේ අර විපාකයක් විදිහට. දැන් මූලික මට්ටම ස්පර්ශය කියනකොට ඇහැයි රූපේ චක්කු විඥානේ කියනකොට ඒක විපාකසිතක්. ඒක අලුත් කර්මයක් නෙවෙයි. හරිද? ඒක විපාක මට්ටමක් විතරයි. තරණ කර්මයක විපාකයක් වෙන්න පුළුවන්. ඒක නව කර්මයක් නෙමෙයි. ඒ කියන්නේ ඒකට බෑ අපිව සසරේ ගෙනියන්න. ඒක පිනක් හරි පවක් හරි වෙන්නේ නැහැ. හරි? ඇහෙන් ඒක අඳුර ගන්න ඕනේ. ඇහැයි රූපේ චක්කු විඥානේ කියනකොට දැන් ඒ මට්ටමේදී පේන එක මොකද්ද කියලා දන්නේ. පේනවා විතරයි. ඊට පස්සේ තමයි ඊට පස්සේ කරන ටික දැන් කරන ඒවා ඒක ගැන හිතන එක දැන් කරන වැඩක් නේ. ඒක නව කර්ම. ඒක උදව් කරගෙන දැන් මනසෙන් හිතන එක ඒක අඳුර ගන්නකොට දැන් අලුත් කර්මයක්. පේන මට්ටම කියන එක ඒ විපාක මට්ටම. කලුත් මට්ටම නේ. දැන් අපි සද්දේ ගත්තොත් සද්දේ ඇහෙන මට්ටම. කනක් තියෙන හින්දා සද්දේ ඇහෙනවා. ඒ තාම ඕක ප්ලේන් එක කියලා දැනගත්තේ නැහැ. තේරෙනවද? මේ සද්දේ ඇහෙන මට්ටම කියනකොට ඒක අලුත් කර්මයක් නෙමෙයි. මේකට බෑ අපිව සසරි ගෙනියන්න. ඒ ඇහෙන සද්දේට අපි හිතනවනේ.
ප්ලේන් එක වෙනකොට
ඔන්න අලුත් කර්මයක්. නව කර්මයක් හදලා.
ඒ කියන්නේ
ස්පර්ශ සමුදය කියන්නේ සද්දය ඇහෙන මට්ටම. සද්දයක් තියෙනවා කියලා දැනගන්න. සද්දේ අඳුරගෙන නැහැ. ඒකට තේරුමක් දීලා නැහැ. හරි. මොකද තේරුම දෙනකොට මේ ඇහෙන එක විතරක් නෙමෙයි. තව දේවල් එකතු වෙලා තියෙනවා. නේද? එකක් ඇහෙන එකේ ඒ සංඥාව ඊළඟට ඕකේ ඇත්ත ඇති හැටි නොදන්නකම ඊළඟට අපේ තියෙන පරණ අද්දකින් පෙර ඇසුරු කරපුවා නේද? ඔය ටික ඔක්කොම දාලා තමයි අලුත් එක හදන්නේ. මේ ප්ලේන් එක කියලා හදන්නේ. දැන් ඒ වෙනකොට ඔතන ඇත්ත ඇති හැටි දැක්කේ නැත්නම් එතන අවිද්‍යාව ඊයේ හේ අවිද්‍යාවත් එක්ක තමයි අපි දැන් හිතන්නේ. එතකොට අන්නවතන තියෙන අවිද්‍යා පත්‍ය සංඛාර කියන එක. දැන් ඕක අවිද්‍යාව තියෙන්නම ඕන. අවිද්‍යාව කියන්නේ මේ මොහොතේ අවිද්‍යාව. දැන් එතනින්ම පේනවා මේ මොහොතේ අවිද්‍යාව නැති වුණොත් අපිව සසරේ ගෙනියන කර්ම හදන්නේ නැහැ. මේ මොහොතේ අවිද්‍යාව යෙදුනොත් අපිට කර්ම කෙරෙනවා. ඒ කර්ම තමයි අර පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි කියලා බෙදන්නේ. කර්ම ಜಾති තුනක් නේද? එතකොට ඒවට ආය විපාක තියෙනවා. හරි. මේ මොහොතේ අවිද්‍යාව යෙදිලා කර්මයක් වුණොත් ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර වුණොත් ඒ සසරේ ගෙනියන කර්ම. ඔන්න ඒක තමයි තුන්වෙනි જાතියේ සංඛාර. දැන් මුලින්ම කිව්වා සංකත හේතුප්‍රත්‍යයෙන් හටගන්න. දෙවෙනි එක කිව්වා විපාක විදිහට එන ඒවා. සංඛාර. ඒකට කියනවා අභිසංස් අභිසංකාර කියලා. මේ විපාක විදිහට එන ඒවට කියනවා අභිසංස්කාර. හරි. සංකතයි අභිසංස්කාරයි. දැන් මෙතන අවිද්‍යාවෙන් කරන ඒව නව කර්මනේ. ඒවට කියනවා සංස්කරණක කියලා. අභිසංස්කරණක සංකාර. කියන්නේ අපිව සසරේ ගෙනියන්න හදනවා, සංස්කරණය කරනවා. අභිසංස්කරණක සංකාර. ඔය තුන්වෙනි જાතිය. දැන් ඔය දේ වෙන්නේ මේ වෙන සිද්ධිය දැක්කේ නැත්නම්නේ. අපි යතන වෙන සිද්ධිය දැනගෙන ඔය දිහා බැලුවොත් එහෙම වෙන්නේ මාර්ගයේ වැඩේ. මාර්ගයේ වැඩෙනවා කියන්නේ මේ සසරේ ගෙනියන කර්ම කරන එක නවත්තන විදිහේ කර්මයක් කරන්නේ. ඒකත් කර්මය. ඒකත් සංඛාරයක්. මාර්ගයේ වැඩනවා කියන්නේ සංස්කාර જાතියක්. ඒ අර සංස්කාර කරන එක නවත්තන එක. නේද? ඒකට ඒ සම්මා දිට්ඨියෙන් නේ බැලුවහම එතකොට තව අර අභිසංස්කරණය කරන ඒව නතර වෙනවා. හැබැයි එකත් සංස්කාරයක්. හරි. ඒවට කියනවා ප්‍රයෝග සංස්කාර කියලා. ප්‍රයෝග අභිසංස්කාර කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රයෝග ප්‍රඥාව. ප්‍රයෝග අභිසංස්කාර. අන්න දැන් ಜಾති හතරක් තියෙනවා. සංකතයි අභිසංස්කාරයි අභිසංස්කරණක සංස්කාරයි ප්‍රයෝග සංස්කාර. ප්‍රයෝග අභිසංස්කාර. හරි. ජාති හතර. ඒවට සබ්බේ සංඛාරා කියනකොට ඔය හතරම අයි. ඒවට පොදු ලක්ෂණ තමයි අනිත්‍ය. ඒ koi සංස්කාරෙත් අනිත්‍ය. ඒක ඒවයි ලක්ෂණ. හැබැයි මේ ජාති හතරේ තියෙනවා සංකත කියන එකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒක හේතුඵල ක්‍රියාවක් නේ. ඔව් ඊළඟට විපාක කියන එකටත් දැන් කරන්න දෙයක් නැහැ. ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ ඉතින්. පේනවා, ඇහෙනවා. නේද? ඒවට අපිව සසර ගෙනියන්න බෑ. හරි? ඒකේ ගැටලුවකුත් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අලුතෙන් සකස් කරන කර්ම ටිකට තමයි අපිව සසරේ ගෙනියන්න පුළුවන් විපාක තියෙනවා. ඒත් මේ මොහොතේ ඇත්ත ඇති හැටි නොදක. ඒ කියන්නේ අවිද්‍යාවෙන් මොනවා හරි කරනවා නම් ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට තමයි අපිව සසරේ ගෙනියන්න පුළුවන්. සංස්කරණක සංකාර. ඒතකොට ඔබ නුවණින් දකින්න කෙනා ඔය දැන් ධර්මයක් අහලා ඇත්ත ඇති හැටි දැනගන්න ඒක දකින්න පුරුදු කිරීම තමයි. කියන්නේ සම්මා දිට්ඨියෙන් බලනකොට අපි අහුවෙන්නේ නැහැ අවිද්‍යාවෙන් කරන ටික නෙමෙයි. ඇත්ත ඇති හැටි දකින්නවා කියන්නේ. හරි. ඒක තමයි මාර්ගයේ වැඩිමයි. හරි. දැන් එතකොට ඔකේ තේරුම් ගන්න තියෙන්නේ අර මුල ಜಾති දෙක අපිට කරන්න දෙයක් නැහැ නේද? ඊට පස්සේ ටිකේ තියන අපි සසරේ ගෙනියනවාද නැත්නම් සසරෙන් ගලවනවාද කියන එක. එතකොට ওই දෙක තමයි අපි තේරුම් ගන්න ඕන දෙක. හරි. සසරේ යන්නේ කොහොමද නැත්නම් අවිද්‍යාවෙන් කරන කර්ම මොනවද? එතන අවිද්‍යාව නොයෙදෙන්න අපි මොකද්ද කරන්න ඕන කියන එක. දැන් අර මූලික ස්පර්ශ මට්ටම එතකොට කර්ම විපාකය. නේ. يعني සද්දේ ඇහෙන මට්ටම. ඒක මොකද්ද කියලා හඳුනා ගන්නකොට අලුත් කර්ම වෙනවා. මොකද ඒක දැන් කරන වැඩක් හඳුනා ගන්නවා කියන්නේ. හරි. තත් අපි අන්න ඕක තේරුම් ගන්න වෙනවා. මතන වෙන්නේ මොකද්ද කියලා.
කියන්නේ සතිපට්ඨානේ නැත්තම් සසරේ යනවා.
සතිපට්ඨාන කියන්නේ දැන් කරන වැඩේ මාර්ගයනේ. ඔව්. දැන් මාර්ගය වඩන්න කලින් කොහොමද මාර්ගය වඩන්නේ කියන එක දැනගන්න ඕන. ඒ තමයි නුවණ. ධර්මය අහලා අවබෝධ කරන්න ඕන දැන් කොහොම වඩන සතියෙන්ද මේ කර්ම කරන එක නවතින්නේ. නේද? ඒකත් තීරුම් ගන්න තියෙනවා. මොකද සිහිය පැවැත්වුවටම හරියන්නේ නැහැ. අපි වැරදි වැඩක් කරන්නේත් හොඳ සිහිය. නේද? දැන් අර පූසෙක් මීයක් අල්ලන්න එහෙම බලන් ඉන්නේ හොඳ සතියක් තියෙනවා ඉතින්. සිහිය. එතකොට නිකම්ම සතිය පිහිටලා හරියන්නේ නැහැ. නේද? හොරකමක් plan කරනකොට එහෙම හොඳ සිහිය නුවණක් එතනක් තියදෙනවා යම් කිසි මට්ටමක. හැබැයි ඒකෙන් මේ සසර යන එක නවත්තන්න බෑ. ඔව් ප්‍රයෝග කියන්නේත් ඒකයි. ප්‍රඥාවයි දෙන්න ඕන. සම්මාදිට්ඨිය. ඈ? මෙහෙමයි දැන් මාර්ගේ වැඩිමත් අපි කරන කර්මයක් ඒක. ප්‍රතිඵලේ එනකන්. ප්‍රත්‍යක්ෂ ඥාන එනකන්. කියන්නේ රහත් වෙනකන් මාර්ගේ වැඩිම කියන එකත් කර්මයක්. හරි? හැබැයි ඒවා එක්කෝ දැන් අපි කර්ම පැත්තෙන් ගත්තොත් කුසල. කුසල් කියන්නේ අකුසල් යටපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒකයි කුසල් කියන්නේ. මාර්ගේ වැඩෙන. හරි? ඔව්. ඒක පිනට වඩා පොඩි වෙනසක් තියෙනවා. පින් කිව්වත් ඒකේ සසර ගෙනියන ගතියක් තියෙන්නේ. කුසල් කෙවහන් අකුසල් යටපත් කිරීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට මෙතන ප්‍රඥාව යෙදිලා තියෙනවා එකයි. සාමාන්‍ය හොඳ දෙයක් කරනවට අමතරව ඒකේ නුවණක් තියෙනවා. එතකොට තමයි කුසල් වෙන්නේ. කුසල් කියන්නේ කුසලතාවය මේ දක්ෂතාවයක්. දක්ෂතාවය මොකද්ද? අකුසල් යටපත් කරන ගතිය. තව ඔන්න ඕක තේරුම් ගන්න ඕන මේ දැන් ආයතන ටිකෙන් හිත වැඩ කරනකොට. තව අපි තේරුම් ගන්න ඕන ඔන්න දැන් ස්පර්ශාන්තය. ස්පර්ශාන්තය කියන්නේ දැන් මේ ආයතනෙක අරමුණක් ඇවිල්ලා දැනගන්න මට්ටම. නේද? දැන් කනට සද්දයක් ඇහෙනකොට සද්දයක් කියලා දැනගන්නවනේ. සද්දේ මොකද්ද කියලා ඒකට තේරුම දීලා නැහැ. ඒ දැනගන්න මට්ටම. එතකොට ඒක පේනව නේද? ඒක විපාක මට්ටම. එතකොට ඕකට කියන්න පුළුවන් අතීතාන්තය කියලාත් කියන්න පුළුවන්. ස්පර්ශාන්තය කියන්නත් පුළුවන්. පස්ස අන්තය. හරි? එතකොට ස්පර්ශයේ ඒකාන්තයක්. ඒක දකින්න ඕන. හරි? ඊළඟට ඕක ගැන හිතන එක දැන් අනාගතයේ විපාක තියෙන එකක් නේ. අපේ අවිද්‍යාව යෙදිලා දැන් හිතද්දි මොකද වෙන්නේ? අන්න දැන් අර සද්දේ එනකොට අපිට ප්ලේන් එකක් කියලා හිතුණා. ප්ලේන් එක කොහෙද තියෙන්නේ? මනසේ තියනවා කියලාද හිතුනේ? උඩ යනවා කියලාද? අහසේ යනවා නේද? හසේ ඔය දැන් වාහනේ යන්නේ එළියනේ. ඕක තමයි අපේ ලෝකෙට ඇති දැක්ම කියන්නේ. සාමාන්‍ය කෙනා හිතන්නේ ඔය එළියේ තියෙන දේක් තමයි මේ දැනගත්තේ කියලා. නේද? එතකොට නුවණ යෙදිලා නැහැ. අපේ සසරේ ආපු පුරුද්දෙන් දැනගත්තු දේ තමයි ඔය. බාහිර ලෝකේ තියෙන දේ දැනගත්තා. එතකොට අපි හිතන ටික ඒ බාහිර දෙයට තමයි ඇති. නේ ඒකේ තියෙන ලක්ෂණ ටිකනේ හිතන්නේ. ඒ හිතන හැම දෙයක්ම ඒකට අයිති කියලා නේද හිතන්නේ. දැන් ප්ලේන් එක ගැන මොනවා හිතුවත් ඒ ඔක්කොම ප්ලේන් එකට අයිති කියලා නේද අපි හිතන්නේ. ඔන්න ඕක තමයි ලෝකෙට අයිති මට්ටම. හරි? එතන දැන් වෙන්නේ මොකද්ද කියලා නුවණ යෙදිලා නැහැ. අපි හිතන්නේ ප්ලේන් එක ගැන අපි ඔන්න දැන් ගොඩක් දන්නවා. මේ පරණ දන්නේ ඒවා ටික අරගන්නවා. තව දැන් තියෙන දක්ෂතාවෙත් දාලා තව ටිකක් හිතනවා. ඊට පස්සේ කියන අර ප්ලේන් එක මෙහෙමයි මෙහෙමයි විස්තර ටික කියනවා හරි දැනගන්නවා හරි. දැන් අපි විශ්වාස කරන්නේ මොකද්ද? එළියේ තියෙන දේ ගැන අපි දැනගත්තා කියන්නේ. මේ ඇත්තටම උනේ මොකද්ද? සත්‍ය ඇහෙනකොට හිතෙන් හිතුවා නේද? ප්ලේන් එක මැව්වෙත් හිතෙන් නේද? මේ හිත ඇතුලේ ඇති වුණ අපට කියනවා චිත්තචෛතසික ධර්ම කියලා. චිත්තචෛතසික ධර්ම ටිකක් ඇති වුණා. නේද? දැන් මේ හිත ඇතුලේ ඇති වෙන ධර්මතා ටික කොහොමද බාහිර දෙයකට අයිති වුනේ? අපි විශ්වාස කරන්නේ මේ හිතපු ටික එළියේ තියෙන්නේ කියලා. ඇත්තටම කොහෙද ඒ ටික තියෙන්නේ? සිතේ. හරි. ඔන්න ඕක දකින්න පුළුවන් වුණොත් දැන් නුවණක් එනවා. අපි හිතපු ටික තියෙන්නේ හිත ඇතුලේ මිස එළියේ නෙමෙයි. දැන් ප්ලේන් එක දන්නවද අපි හිතුවේ මොනවද කියලා? නෑ. නේද? දැන් ඕකම එක එක්කෙනා හිතපු ටික ගත්තොත් එකම දේවල්ද හිතලා තියෙන්නේ? නෑ, ඒවත් වෙනස්. දැන් හිතපු ටික බාහිරයට අයිති වුණා නම් එහෙනම් හැමෝටම එකම හිතෙන්නේ නැහැ. එහෙම වෙලක් නැහැ නේ. ඒකෙනුත් පේනව නේද මේ හිත ඇතුලේ තියුණ ටික වෙනම සිද්ධියක්. බාහිරේ තියෙන දේ වෙනම එකක්. දැන් අපේ පුරුද්ද තියෙන්නේ ওই දෙක සම්බන්ධ කරනවා. අපි හිතන ටික රූපෙට අයිති කියලා හිතනවා. ඒක තමයි ලෝකෙට අහු වෙනවා කියන්නේ. හරි. දැන් අපි හිතන දේ ලෝකෙට අයිති වුණොත් එහෙම ඒ ලෝකේ වලට පුළුවන් අපිට සපක් හරි දුකක් හරි දෙන්න. අපි හිතන දේවල් ටික ලෝකේවට අයිති, ඒ කියන්නේ බාහිර රූප වලට අයිති කියලා හිතුවොත් ඒවට පුළුවන්කම තියෙනවා. මොකද අපි සතුටක් හරි දුකක් හරි ඊළඟට හොයන්නේ එළියේ තියෙන දේවල් වලින්. හරි. දැන් ඔක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඇහෙන සද්දේ කවුරු හරි ඇවිල්ලා අපිට බනිනවා කියලා හිතන්න. දැන් බනිනකොට කොහමද අපි අපිට බනිනවා කියලා දැනගන්නේ? මුලින්ම ඇහෙන්නේ මොකද්ද? කලින් වෙනුම් අහලා පුරුදු කියලා. දැන් ඔව් ඒක පටන් ගන්නෙ කොහෙන්ද? කණෙන් සද්ද ඇහෙනවා. දැන් අපේ වෙරිලාවත් කන් ඇහෙන්නේ නැතුව තිබුණා නම් එහෙම කාටවත් පුළුවන්ද අපිට ඇවිල්ලා බනින්න? අපිට සද්දයක් ඇහෙන්නේ නැත්නම් කොච්චර බැන්නත් අපි දන්නේ නැහැ නේද? අපි හිතමු දැන් සද්ද ඇහෙනවනේ, කනක් තියෙනවනේ නේද? දැන් නොතේරෙන භාෂාවකින් බැන්නෝ. චීනෙක් හරි ජපනෙක් හරි ඇවිල්ලා මොනවද උ කියාගෙන යනවා. දැන් අපි දන්නවද බණිනවා කියලා? බණිනවද හොඳ කියලාද කියලා අපිට තෝරගන්න බෑ නේද? දැනුත් සද්දය ඇහෙනවා. නෑ අපට තරහයයිද? නෑ. එතකොට අපේ භාෂාව දන්නේ නැති කෙනාට පුළුවන්ද අපිට බණින්න? කොච්චර වෙන්නත් අපි දන්නේ නැහැ නේද? එයා තමයි මහන්සි වෙන්නේ.
ඒ
ඇහෙන්නේ.
හරි.
ඒක ඇහෙන්නේ. ඒක කන්නේ. නෑ, උදාහරණයක්.
නෑ, ඒ කතාව හරි. ඔව්. මට වෙනවා මේ චිත්‍රය තියෙනවා. ඒක තියෙනේ තරහල ගිහලා දැන් ටික මට තේරෙනවා.
ඔව්. ඒ කොහොමද තේරෙන්නේ? ඒකත් දැන් හොයන්න. හරි. ආ. ඔව්, දැන් අපි ඇහෙන් දකින්න එක දැන් පාවිච්චි කරන්න. ඉරියව් ටික. නේද? එතකොට දැන් ගොළුෙක් ඇවිල්ලා අපිට බනිනවා කියලා. ඒ වගේ වැඩක් නේද? ඉරියව් වලින් තමයි දැන් තරහ වෙන්නේ. හරි. දැන් ඒක අපි ගන්නෙ කොහොමද? ඒ එයාගේ පැත්තනේ. ඇසෙන් දැකලා. අනේ අපි මූලික ආයතනේ හොයාගන්න ඕන. දැන් එහෙන් දකින රූපයක් අපිට තියෙන්නේ. ඒක රූප සංඥාව මූලික. ඊළඟට ඒක ගැන හිතලා නේද අපි ඔය තරහාරං කියලා අපිට බනිනවා කියන එක හදාගන්නේ. ওই ටිකමයි සද්ද කරලත් තියෙන්නේ. සද්ද සංඥාව අරගෙන දැන් සද්ද විතරක් ඇහෙනවා නම් අපිට දැන් පල්ලෙහා ඉඳන් කවුරු හරි බණිනවා. අපිට එයාව පේන්නේ නැහැ. දැන් අපිට මේ හඬට තේරුමක් දෙන්න පුළුවන් නම් අපි දන්නවන්න කවුද බණිනවා කියලා. නේද? දැන් අපිට ඇහෙන්නේ සද්ද විතරයි. සද්ද සංඥා රන්දන එක තමයි කන කරන්නේ. ඉතුරු වැඩ ටික කවුද කරන්නේ? අපි. තේරෙනවද? ඔව් අඳුරාගත්තා රූපෙත් දා ගන්නවා. කවුද කියලා අඳුරාගත්තොත් එයාගේ රූපෙත් දන්නවා. අරයා තමයි මේ බණින්නේ. බණින ටිකක් දන්නා නේද? දැන් ඔතන වෙන් කරගන්න ඕන අපි එළියෙන් ඇතුළට ගත්තේ මොකද්ද? අපි ඇතුළේ හැදුවේ මොනවද? මූලික කියන්නේ දැන් ආයතනකින් සංඥාවක් දෙන්න විතරයි බාහිරයට පුළුවන්. ඊට වඩා දෙයක් බාහිර දෙයට කරන්න බෑ. ඉතුරු ටික ඔක්කොම දැන් බැනුම හදාගන්නේ කවුද? අපි. බලනකොට තමන්ම තමන්ට බැනගෙන තියෙන්නේ. පිටින් දෙන්න පුළුවන් සද්දයක් විතරයි. නේද? ඈ? තරහ යනවා නේද? ඒ අපේ පුරුද්ද. ඒක තමයි. ඉතින් අපේ මේ ඊයේ පෙරේදා ඇති කරගත්තු පුරුද්ද නෙමෙයි. ඔක සංසාරේ දිගට ආවේ ඔය පුරුද්ද හින්දා. හරි. අපේ ලෝකෙට අහුවෙන පුරුද්ද. හරි. දැන් ඔතන වෙනස තියෙන්නේ. ඔන්න ඔතන තමයි රහතන් වහන්සේ බුදුහාමුදුරු වගේ අයගේ වෙනස. ඒගොල්ලන්ට කාටවත් ඇවිල්ලා බණින්න බෑ. බණින්නත් බෑ හොඳ කියන්නත් බෑ. මොකද ඒගොල්ල සද්දේ අහනවා බැනුම හදාගන්නේ. අන්තිමට බණින එක්කෙනාමයි මහන්සි වෙන්නේ. බුදුහාමුදුරන්ට ඇවිල්ලා බ්‍රාහ්මණේ බණිනවා. අන්තිමට හති වැටිලා ඉවර කරාට පස්සේ අර කතාව දන්නවනේ නේද? ඔව්. තමන් අර කාට හරි එන්න කියලා කෑම හැදුවට පස්සේ එයා කෑවේ නැත්තම් මොකද කරන්නේ? ඔව්. අපි ගෙදර කට්ටිය බෙදාගෙන කනවා. ඒ වගේ තමයි ওই බැනපු ටිකත්. මම බාරගත්තේ නෑ. ඉතින් ඕගොල්ලෝ ওই ටික බෙදා ගන්න. මෙච්චර වෙලා හදපු ටික. ඒක එතකොට ඔන්න ඔතන තියෙන ලොකු ධර්මතාවය. ඒ කියන්නේ දැන් අපිට සද්දේ ඇහෙනවා, ඒ බණිනවද හොඳ කියනවද කියන එක අපේම වැඩක්. මොකද මේ සද්දෙට තේරුම දෙන්නේ අපි. හරි. ඒ වෙන කාටවත් බෑ අපිට බණින්න. අපිම බැනගත්තොත් නිසා. ඕකම වෙන කාටවත් බෑ අපේ හොඳ කියන්න. අපිම හොඳ කියාගත්තොත් නිසා. හරි. ඒක එක පැත්තක්. දැන් ලෝකෙට අයිති සැප හරි දුක හරි අපිට දෙන්න පුළුවන් අපි ලෝකේ බාර ගන්නකම් විතරයි. දැන් අපි ලෝකෙට අහු වෙනකම් විතරයි ලෝකයාට පුළුවන් අපිට සැප හරි දුක හරි දෙන්න. අපි තමයි බලනකොට මේවා හදාගන්න. ඕක දැන් ඔය හරි මැත්තත් නෙමෙයි ඔය යම්කිසි මට්ටමක් ආ තව උතනින් එහාට තියෙනවා. දැන් උතනින් තේරුම් ගන්න පුළුවන් අර අන්ත දෙක. ස්පර්ශාන්තයයි ඔව් දෙවනුවට තේරුමක් දෙන්නේ සමුදයයි. මොකද ඕකට තමයි අපි රියැක්ට් කරන්නේ ඊළඟට. මේ හදා ගන්න එකට. හරි. නව කර්ම කියන්නේ දැන් අලුතෙන් හදා ගන්න එක. පැහැදිලි නේද? අලුතෙන් හදන ඒවාට විපාක තියෙනවා. සමහර වෙලාවට ඒ වෙලාවෙම හම්බ වෙනවා. ඒ වෙලාවේ තරහ ගන්නවද සතුටු වෙනවද කියන එක නේද? ඒවා ඉස්සරහටත් හම්බ වෙනවා. මොකද ඒ අනුව අපි ක්‍රියා කරන්න ගියොත් අලුත් කරමු. හරි. මෙයා මට බණිනවා කියලා හිතාගෙන මොනවා හරි අපි හිතුවත් අලුත් කරමු. කාට හරි කිව්වත් මෙන් තරහින්නේ කියන්නේ. ඒකත් අලුත් කරමු. මෙයා කයෙන් ක්‍රියා කරන්න ගියත් ඒත් අලුත් කරමු. ඒකට අකුසල කර්ම කරන්න. හරි. එතකොට අර ඇත්ත ඇති හැටි නොදැන සසරිය අපු පුරුද්දට එහෙම නැත්තම් ලෝකෙට අහු වෙලා ක්‍රියා කරන්න ගියොත් දැන් පේනව නේද සසරිය යනවා කියලා. ඒවා අලුත් කර්ම නැත්තම් අபிසංස්කරණක සංකාර. හරි. ඔතෙන්දී අපි දක්ෂ වුණොත් සිහියයි නුවණයි පිහිටන්නේ. මේ වෙන්නේ මොකද්ද? සද්දයක් ඇහෙනවා කියලා සතිය පිහිටුවොත් එතන නුවණ පිහිටියොත් මේ බණින ටික අපිමයි හදන්නේ කියලා. අපි අර බාහිර එක්කෙනා එක්ක තරහ වෙයිද? නැහැ. හරි. එතකොට බාහිර ලෝකෙට බෑ අපේ හිත කම්පණය කරන්න. ඒ කියන්නේ ඔක තමයි අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ කියන්නේ. හරි. සැප දුක නින්දා ප්‍රසංසා ඔය තියනනේ අටක් නේද? ඒවට අහු වෙන්නේ නැහැ අතන සිහියයි නුවණයි පිහිටියොත්. මේ ආයතනය වැඩ කරන හැටි ගැන සිහියයි නුවණයි පිහිටියොත් ලෝකෙට අහු වෙන්නේ නැහැ. තායේ රහතන් වහන්සේ අකෝපයයි සැලෙන්නේ නැහැ කියන්නේ. අටලෝ දහමෙන්ට අහු වෙන්නේ නැහැ. සද්ද ඇහි රූප දකි
දැන් එතන
ඔන්න දැන් ගැඹුරක් තියනවා. දැන් එහෙනම් රහතන් වහන්සේට කිසිම භාෂාවක් තේරෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. නැත්තම් මේ ලෝකේ තියෙන එකක්වත් අඳුරගන්නේ නැද්ද කියලා නේද? එහෙම වුණා නම් කවුරුවත් එක්ක කතා කරන්නත් බැරි වෙනවනේ. එතකොට එහෙම தத்துவකුත් නිවේ. වෙනස තියෙන්නේ හිතේ ඇති වෙන ටික අර බාහිර රූපෙට සම්බන්ධ කරන එක නේද අපි මේ මෝඩකමට කරන්නේ. ඔන්න ඕක වෙන්නේ නැහැ. හිතේ යම් කිසි දෙයක් ඇති වුණා මේක හිතේ ඇති වුණ දෙයක් කියලා ගන්නවා. රූප ගැන වෙනම දන්නවා. ඒ හේතු ප්‍රත්‍යයෙන්ද ඒ රූප. හිත ඇති වෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන්ද මේ විදි සිත් ඇති වුණා. හැබැයි ඒ දෙක වෙන් වෙනවා. නම් අපිට වෙලා තියෙන හිතන ටික අපි ගිහින් අලෝනවා බාහිරේ තියෙන දෙයට රූපෙට නේද? මම අර ප්ලේන් එක ගැන හිතනකොට අපි දක්ෂ වුණා මේක මේ හිත ඇතුලේ වෙන දෙයක් නේ. හිත පුටිල. ඒක බාහිර රූපෙට අයිතිද? අපි හිතපු ඒවා. වෙන්න බෑනේ නේ. අපි හිතන ටික අපේ හිතේ නිසා එළිය දේවල් වලට අයිති නැහැ. ඔව් අපිත් සෑහෙන දුරක් ගිහිල්ලා ඉවරයි සසරේ. වෙන් කරන්න කියන්නේ ඔය ඇත්ත ඇති හැටි දකින්න විදිහට. නාමය කවදාවත් රූපෙට අයිති වෙන්න බෑ. රූප දන්නෙත් නැහැ අපි මොනවා හිතනවද කියලා. එළියට යන්න බෑ. විඥානය මේ ශරීරය ඇතුලේ. ඕක තමයි කියන්නේ ලෝකයේ දකින්න තමන් තුලින් කියලා. අපි මෙච්චර කල් හිතෙන් හිතන ඒවා එළියට දාලා තියෙන්නේ. බාහිරයට අයිති කියලා. හරි. ඕක තමයි අර මේ උදාහරණ ලස්සන උපමා දෙන්නේ අර ඉබ්බගේ නරියගේ කතාව. නරියෙක් කෙනවා බඩගිනි වෙලා ඉබ්බා වෙනවා දකිනවා. ඉබ්බා ඔළුව එළියට දැම්මත් ඔළුව කඩාගෙන යන අතක් පයක් එළියට දැම්මත් කඩාගෙන කනවා කියලා දැන් නරියා බලාගෙන ඉන්නවා. ඉබ්බත් දකිනවා නන්න නරියා ඉන්නවා. ඔව් මේ මොකක් හරි එළියට දැම්මත් ඉවරයි මූ කඩාගෙන කනවා. ඒ හින්දා කට්ට ඇතුළට වෙලා ඉන්නවා. හරි. ඔන්න ඔය විදිහට ඉන්න කියලා මේ ආයතනයි. ඒ කියන්නේ දැන් අපි ආයතනයකින් මොකක් හරි ගත්තාම අපි ඕක ගැන හිතලා ඕක එළියට දානවා. ඔන්න ඕක තමයි ලෝකෙට අහුවෙනවා නැත්තම් මායයට අහුවෙනවා කියන්නේ. හරි ඉබ්බන් හරියට අහුවෙනවා අපි. දැන් ඒ කියන්නේ ආයතනකින් සංඥාවක් ගන්න එකෙත් නෙමෙයි වැරද්ද. ඒක ගැන හිතන එකෙත් නෙමෙයි වැරද්ද. හිතන දේ බාහිරට ගැට ගන්න එකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි හිතන දේ බාහිරට අයිති කියලා හිතන එකයි වැරද්ද. පේනවා. මේ වෙලාවේ යන්න අතන තමයි දැන් මාර්ග සිතද වැඩෙන්නේ නැත්නම් සසරේ යන සිතද එළියට දැම්මොත් සසරේ යන සිත මේක හිත ඇතුලේ ඇති වුණ දේ හිත ඇතුලේමයි බාහිරයට ඒවා ඇйти නැහැ කියලා වෙන් කළොත් අන්න මාර්ගේ වැඩෙනවා වෙනවා අபிසංස්කරණකයි ප්‍රයෝග සංස්කාරයි මේ දෙක අතරේ වෙනස එතකොට ඕක කරන්න පුළුවන් මේක අහලා ධර්මයක් අහලා දැනගත්තු කෙනාට විතරයි සාමාන්‍ය කෙනාට කොහොම හිතන්න නුවණක් එන්නේ. ඒකයි මේ බුදුදහමක් අහන්න මවණ
කියන්නේ.
ඔව්. තමයි මාර්ග වඩන්න වීරය කරන්න ඕන. එතකොට තමයි ඉන්නේ ආතාපි සම්පජානෝ සතිම. එන්න දැන් සිහිය පිහිටනකොට සිහිය විතරක් නෙමේ නුවණත් තියදෙනවා. මොන විදිහටද සිහිය පිහිටන්නේ? ඒක පිළිටන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි ආතාපි කියන්නේ වීරය. ආතාපි සම්පජානෝ සතිම. ඒකට කරන්න ඕන වැඩේ තමයි සිහිය පිළිටන එක. සිහිය නිකම් පිළිටුවට වැඩක් නැහැ. මේ නුවණත් එතන යෙදුණොත් තමයි මාර්ගය වැඩෙන්නේ. හරි. ඔන්න ඕක තමයි දැනගන්න ඕනේ. ඒකට මේ ආයතන ටික දිහා ওই විදිහට සිහිය නුවණ පිළිටන්න දක්ෂ වුණොත් එයා ලෝකෙට අහු වෙන්නේ නැහැ. අතට අන්න ඒ සඳහා තමයි දැන් මාර්ගය වඩන්නේ. පැහැදිලිද? අන්න ඒක තමයි මේ ආයතන පිරිසිඳ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. ඔකම තමයි අර ආයතන සංවර සීලයට එන්නේ.
ලෝකේ
තමන් තුලින් දැකෙන්නේ. ඔව්. ලෝකේ තමන් තුලයි මේ හැදෙන්නේ. ඒක බාහිරයට අයිති නැහැ. බාහිර රූප වෙනම දෙයක්. හිත ඇතුලේ සකස් වෙන ටික වෙනම දෙයක්. ඒක
සංවර සීලය කියන්නේ ආයතන සංවර
සීලය තමයි. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. ඔව්. ඉන්ද්‍රිය කියන්නේ ආයතනම තමයි. අස කන නාසය දිව ශරීරය මනසනේ. තේරව සංවර වෙන්නේ අන්න ඔය අපි දකින්න ඕන ආයතන ගැන නුවණ පිහිටන්න ඕන. ඇහැ කියන්නේ මොකද්ද? ඇහෙන් දැනගන්න රූපවල ස්වභාවය මොකද්ද? ඒ ගැන හිතන ස්වභාවය මොකද්ද? කියන එක. තේරව නුවණින් විමසන්න විමසන්න තමන්ට අර සිහිය පිහිටනකොට නුවණක් තියදෙනවා. මේක මේ විදිහට. ඒකේ ප්‍රතිඵලය තමයි ලෝකෙට අහු වෙන්නේ. ලෝකෙන් මිදෙනවා. අර වෙනද ලෝකයා හුණ මට්ටමට ලෝකෙට අහු වෙන්නේ. එතකොට පේනවා අටලෝ දහමට අහු වෙන්නේ නැහැ කියලා. හරි. ඒතර කාටවත් ඇවිල්ලා බෑ අපට බණින්න. මොකද නුඹන පිහිටනවා බැනගෙන තියන්නේ අපිමයි. නේද? දැන් බාහිරයට වැඩිම වුණත් පුළුවන් සද්දයක් එවන්න විතරයි. ඒ සද්දෙට තේරුම දෙන එක අපේ අතේ වැඩ. අපට අයිති දෙයක්. නෑ නැත්තම් මොනාහරි පෙන්වන්න විතරයි ඇහැට පුළුවන් නේද? ඒත් ඒකට තේරුම දෙන එකත් අපි කරන වැඩ. එතකොට ඔතන දැන් තේරෙනව නේද? දැන් මේකට අදහසක් දෙන්න පුළුවන්. ප්ලේන් එක කියලා දැනගන්න පුළුවන්. ඒකෙත් නෙමෙයි වැරද්ද. දැනගත්තු දේ බාහිරයට අයිති කියලා හිතන එක අවිද්‍යාවෙන් කරන වැඩක්. ඇත්ත ඇටි ඇටි නොදන්නකම නිසා කරන දෙයක්. නේද? එතකොට දැන් මේ භාෂාවක් නොදැන ඉන්නවා කියන එකත් නෙවෙයි. අපිට මොනවා හරි හින්දා තරහ ගියොත් එහෙම ඕක හිත ඇතුලේ වුණ එකක් මිසක් ඒක බාහිරයට අයිති නෑ. හිත ඇතුලේ හැදෙන දේ හිතට අයිති බාහිරේ වෙනම බාහිර රූප වෙනම ඒක වෙනම සිද්ධියක් වෙනම හේතුඵල ක්‍රියාවලියක් හිත ඇතුලේ වැඩ කරන එක ඒක වෙනම සිද්ධියක් එතකොට හිත ඇතුලේ වෙන දේවල් ඔක්කොම අපි නිකන් දකින හීනයක් වගේ නේද අපිම හිතෙන් හදලා ඕක ගැන බල බල ඉන්න එක නේද තමයි හීනේ කියන්නේ වැඩේ තියන්නේ හීනේ ඇත්ත කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. මේ හිතන දේවල් වලට බාහිරේ සම්බන්ධ කරලා. මේ හීනේ දකින්නකොට දන්නේ නැහැ නේ හීනක ඉන්නවා කියලා. ඒතකොට ඇත්තට වෙනවා කියලා නේ ඔක්කොම හිතන්නේ. නේද? ඒතර හීනෙන් නම් බැනුම් අහන්නත් පුළුවන්, ගුටි කන්නත් පුළුවන්. දේවල් හීනේ බලනකන් හැබැයි ඇහැරෙනකන් විතරයි. නේද? හැරෙනවා කියන්නේ ප්‍රඥාව අවදි වෙනවා කියන එක. දැන් මෝහයේ ඉන්නකන් සිහිනේ. ඒත් අපි ආයතනවල ඉන්නේ මෝහයේ මුලාවේ. ඇත්ත දැක්කොත් ඒක තමයි ප්‍රඥාව අවදි කරන්න කියන්නේ. මෝහයෙන් මිදෙන්න පුළුවන්. එදාට තමයි ලෝකෙට අහු වෙන්නේ නැති මට්ටමට එන්නේ. ඒ කියන්නේ ලෝකේ ඉක්මවා යන මට්ටම. කට කියන්නේ ලෝකෝත්තර දැක් ලෝකෝත්තර මාර්ගයේ වැඩෙනවා කියන්නේ ඔන්න ඕක. පැහැදිලි නේද? මෙච්චර කල් සසරේ ආපු මාර්ගේ ලෝකෙට අයිති වෙන විදිහ. එතකොට මේ ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට හැකියාව තියනවා ලෝකෝත්තර මාර්ගයේ වඩන්න. ලෝකෙන් මිදෙන මාර්ගය.
වේදනාවක් හරි කොහොමද වෙනවා හරි නාමනේ විතර අපි එතනින් අතර වෙනවා මොකක් හරි